ගරු අනිල් ජයන්ත ගරු ඇමතුමා විනාඩි 30 කාලයක් ඔබතුමන් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, බොහොමත්ම ස්තුතියි. අද දින විශේෂයෙන් මේ විවාදයට ගැනුනේ එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම්පත. මේට විෂය වන්නේ 2002 අංක 14 දරන එකතු කළ අගේ මත බදු පනත. මෙම බදු පනත 2002 අගෝස්තු මාසයේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මේ බදු සංශෝධන පනත් කෙටුම්පත අපි ඉදිරිපත් කරන්නේ අපේ ආණ්ඩුව යටතේ ආදායම් පාදක රාජ්‍ය මූල කළමනාකරණයත් ඒ වගේම බදු එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාවය සහ පරිපාලනය වැඩි දියුණු කර ගැනීමේ අරමුණත් ඉලක්ක කරගෙන ඒ එකතු කළ අගේ මත බදු පනතෙන් මේ අපි ගෙනෙන සංශෝධන විසින් ඇතිවන බලපෑම ආර්ථිකයට බදුවලට ඒ වගේම ආණ්ඩුවේ කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීමේ කාර්යයේදී විශේෂ කාරණා ගණනාවක් මේ බදු සංශෝධන පනතෙන් සිද්ධ වෙනවා. ඒ කාරණේ පැහැදිලි කරන්න කලින් පොඩ්ඩක් මම අදහස් දක්වන්න කැමතියි. මේ එකතු කළ අගේ මත බදු කියලා කියන්නේ මොකක්ද කියන එක. කාටද මේ බදු පැනවෙන්නේ? කවුද මේ බදු ගෙවන්නේ? කවුද මේ බදු එකතු කරන්නේ කියන කාරණාවලදී. ඇත්තටම බදු අය කිරීමේදී වැදගත් වෙන මූලධර්ම රාශියක් තියෙනවා. එකක් සාධාරණ භවයේ මූලධර්මය. සාධාරණ අය වෙන්නට ඕනේ. කාර්යක්ෂම වෙන්නට ඕනේ. බදු ගෙවීමේ පහසුව, බදු වීමේ සරල බව. ඒ වගේම බදු අය කරගැනීමේදී ආණ්ඩුවක බදු භාරය, එහෙමත් නැත්නම් අපි කියනවා tax incidence, එක ඉතාමත් වැදගත්. බදු භාරය. කවුද බදු බර දරන්නේ? ඒතර බදු භාරය දැරීමේදී බදු අය කිරීමේ ප්‍රධාන පදනම් දෙකක් තියෙනවා. එකක් තමයි ආදායම මත බදු අය කරන එක. ඒතර ලංකාවේ බදු ව්‍යුහය ගත්තාම ආදායම පැන නගින ප්‍රභවයන් කීපයක් තියෙනවා. සේවා නියුක්තියෙන් ව්‍යාපාරයක් කරලා ලාභ ලබා ගැනීම, ආයෝජන මගින් කියන්නේ ලාභාංශ පොලි වැනි දේවල්, ඒ වගේම ප්‍රාග්ධන ලාභ සහ වෙනත් කටයුතු වලින් තෙලම්. ඒ කියන්නේ අපි ආදායම් මගින් ලාභ ගන්න එක. ඒ ආදායම මත. ඊළඟ වර්ගයේ තමයි දැන් මේ සංශෝධනයේට ඒක අදාළ වෙන්නේ නැහැ. හැබැයි වක්‍රාකාර සම්බන්ධයක් තියෙනවා. මම ඒ පොඩි පැහැදිලි කිරීම කරන්න. නමුත් අද සංශෝධනයේට ලක් වෙන බදු වර්ගයේ ඇඩ් වැලරොම් ටැක්ස් කියන පදනමෙන් එන්නේ. කියන්නේ ආදායම මත නෙවෙයි බදු භාරය පැනවෙන්නේ. ඇඩ් වැලරම් නැත්නම් according to the value, අගයට අනුව නැත්නම් වටිනාකමට අනුව. එහෙනම් මෙතෙන්දී අපිට වැදගත් වෙනවා මොකක්ද මේ අගය, මොකක්ද මේ වටිනාකම, කාටද මේ බදු පැනවෙන්නේ කියන එක. මේදී අගය බවට පත් වෙන්නේ අපි යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපළෙන් මිලදී ගන්නකොට එයි අවසාන පාරිභෝගිකයාට. ඒ අවසාන පාරිභෝගිකයාට යම් භාණ්ඩයක් හෝ සේවාවක් අවසාන පාරිභෝගිකයා දක්වා මාරු වෙලා එනකොට විවිධ කණ්ඩායම් ඒකට සම්බන්ධ වෙනවා. අමුද්‍රව්‍ය නිෂ්පාදක අමුද්‍රව්‍ය සපයන්න, ඉත නිෂ්පාදනය කරන්න, ඊළඟට තොග බෙදා හැරීම, සිල්ලර, මේ අනාදි වශයෙන් තවත් අපේ මේ අගේ දාමේ ඉතාම සංකීර්ණ වෙනකොට කණ්ඩායම් ගොඩක් මේ අගේ එකතු කිරීමට සම්බන්ධ වෙනවා. හැබැයි බදු භාරය tax incidence එක දරන්නේ අවසාන පාරිභෝගිකයා. අර මම කලින් සඳහන් කරපු ආදායම් බදුවලදී බදු භාරය දරන්නේ ඇත්තටම ආදායම උපයන එක්කෙනා. එයා පමණයි උපයන්නේ. එයාම තමයි බදු ගෙවන්නේ. එයාම තමයි භාරය දරන්නේ. හැබැයි මේ අගේ එකතු කිරීමේදී බදු භාරය දැරෙන්නේ අවසාන පාරිභෝගිකයාට. අවසාන පාරිභෝගිකයා ඉතාමත්ම වැදගත්. ඒ නිසා මේ අවසාන පාරිභෝගිකයාගෙන් බද්ද අය කරගන්නේ කොහොමද කියන කාරණේදී අපිට විකල්ප ගණනාවක් තියෙන්න පුළුවන්. අවසාන පාරිභෝගිකයා ළඟටම ගිහිල්ලා ඒ අවසාන පාරිභෝගිකයාට අදාළ භාණ්ඩය හෝ සේවාව දෙන කෙනාගෙන් අය කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට කලින් අපි භාවිතා කළා පිරිවැටුම් බදු කියලා. යම් යම් වෙනදාම් සිද්ධ කරනකොට අය කර ගැනීම ඒකේ ගැටලු සත්‍යයන් තියෙන නිසා ඊට වඩා ඇඩ්වාන්ස් ඊට වඩා වැඩි දියුණු කරන ලද අය කර ගැනීමේ ක්‍රමවේදයක් තමයි මේ අගය එකතු කිරීමේ බද්ධ කියලා කියන්නේ. ඒ අගය එකතු කිරීමේ බද්ධයේදී අවසාන පාරිභෝගිකයාට මේ බර පැනවීම මෙන්න මේ ආකාරයට අපිට පුංචි උදාහරණයකින් පැහැදිලි කර ගන්න පුළුවන්. අපි රුපියල් 100ක් වටිනා භාණ්ඩයක් වෙළඳපළේ අවසානයේදී විකිණෙනවා නම් ඒ රුපියල් 100 වටිනාකමට දැනට 18%ක බද්දක් පැනවෙන්නේ නිසා 118%ක් ගෙවිය යුතු වෙනවා පාරිභෝගිකයා. එතකොට 118%ක් පාරිභෝගිකයාගෙන් ගන්න අවසාන සැපයුම් කරු ඒ 118ෙන් 18%ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දෙන්නට ඕනේ. ඉතුරු 100 තමයි ඔහුගේ මිල බවට පත් වෙන්නේ. නම් වෙළඳපළේ මිල 118යි. කියන්නේ අගය වටිනාකම 118යි. ඉන් 18%ක් තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුවට එන්නේ. ඉතුරු 10% තමයි සමස්ත අගය වටිනාකම ඒ අගයේ දාමයට සම්බන්ධ වෙච්ච අය පුරා බෙදා ගන්නට ඕනේ. ඉතින් මේ බදු අය කිරීමේදී අපි ක්‍රමයක් හදලා තියෙනවා. අවසාන සැපයුම් කරු රුපියල් 18 පාරිභෝගිකයන්ගෙන් අය කර ගත්තාට එයා සැපයුම් දාමයක ඉන්නේ. එයා අමුද්‍රව්‍ය මිලදී ගන්නකොට ඒ අමුද්‍රව්‍ය විකුණපු කෙනාට යම් බදු මුදලක් ගෙවලා තියෙන්න පුළුවන්. ඒ විදිහට අගේ දාමයේ පිටුපසට ගමන් කළොත් සෑම සැපයුම් කරුවෙක්ම එකතු කරගන්න බදු මුදලට සාපේක්ෂව යම් බදු මුදලක් ඊට කලින් ගෙවලා තියෙන්න පුළුවන්. ඒ නිසා අවසානයේදී එකතු කරගත්තු රුපියල් 18න් ඊට කලින් ගෙවපු මුදල අඩු කරලා කොටස් වශයෙන් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවර මේ බදු අය විය යුතු වන්නේ. එතකොට ඉතාමත්ම කාර්යක්ෂම බදු ක්‍රමයක් තියෙනවා නම් මේ අගේ දාමයට සියලු දෙනාම සම්බන්ධ වෙලා තියෙනවා නම් මෙහි බදු බර කිසිම ව්‍යාපාරිකයෙකුට ඕ අතරමැද සැපයුම් කරුවෙකුට යටත් වෙන්නේ නැහැ. ව්‍යාපාරිකයාටගේ බදු බරක් නෙමෙයි. ටැක්ස් ඉන්සිඩන්ස් එක තියෙන්නේ ව්‍යාපාරිකයා ගාව නෙමෙයි. ටැක්ස් ඉන්සිඩන්ස් එක තියෙන්නේ පාරිභෝගිකයා සතුව. ඒ නිසා අපි කවුරුත් දන්නවා ලංකාවේ තාම ඒ මට්ටමට ළඟා වෙලා නැහැ මේ අගේ මත එකතු කරන බද්ද. අපේ උත්සාහය වන්නේ ක්‍රමිකව තාක්ෂණය කැඳවෙමින් කාර්යක්ෂමතාවය ගෙනෙමින් මෙන්න මේ බදු ක්‍රමවත් විදියට ඒ අගේ දාමය සකස් කර ගැනීම. එතෙන්ට යනකොට අනිවාර්යෙන්ම අගේ එකතු කරන්නන් විසින් තමුන් කලින් ගෙවපු බද්ද අඩු කර ගන්නට පුළුවන්. මේක ඉතාම පාරදෘශ්‍යව තියෙන බදු ක්‍රමයක් යටතේදී නම් අගේ එකතු කිරීමේ බදු වලදී අවසාන පාරිභෝගිකයා හෝ අතරමැද පාරිභෝගිකයා තමුන් ලබා ගන්නා භාණ්ඩය හෝ සේවාව වෙනුවෙන් කොපමණ බදු මුදලක් ගෙව්වේද කොපමණ අගේ මත එකතු කළ අගේ මත බද්දක් තියෙනවාද කියලා දැනගැනීමේ අයිතියක් තියෙනවා. නමුත් දැනට අපි ලංකාවේ ඉන්න සියලුම පාරිභෝගිකයන් ඒ අතරමැද භාණ්ඩ සේවා මිලදී ගන්න අය ඒ මිලදී ගැනීම කරද්දී තමුන් ගෙවන ලද බදු මුදල හරියටම කීයද කියලා දන්නේ නැහැ. සමහර අවස්ථාවලදී දැනගන්න පුළුවන්. සමහර ඉන්වොයිස් වල තියෙනවා මිල උදාහරණයකට අපි හිතමු රුපියල් 10000යි නැත්නම් 1000යි ඒකට එකතු කළ බද්ද 180යි නං 1080ක් 180යි නං 1180ක් විදිහට පෙන්වන්න පුළුවන්. ඉන්වොයිස් එකේ මිල 1180යි බද්ද 180යි භාණ්ඩයේ මිල 1000යි. ඒ විදිහට පෙන්눔 කරලා තියෙන තත්වයන් තියෙනවා. හොඳ තත්ත්වෙක. සමහර භාණ්ඩ තියෙනවා මේ විදිහට. අපි කවුරුත් දන්නවා මිල ලකුණු කරලා තියෙනවා. ඒ භාණ්ඩේ එකතු කළ අගේ මත බද්ද කීයද කියලා අපිට ලබා ගන්න වෙන සමහර අවස්ථාවලදී අපි කඩේකට ගිහිල්ලා මිලදී ගන්න බිස්කට් පැකට් එකක් වෙන්න පුළුවන් වෙනත් භාණ්ඩයක් වෙන්න පුළුවන් මිල ලකුණු කරලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඒ විදිහට රුපියල් 100කට ලකුණු කරලා තියෙන භාණ්ඩයක අපිට හිතෙනවා මේකේ වැට් බදු තියෙනවද නැද්ද? වැට් බද්දෙන් අර නිදහස් ක්‍රීම් කරලා නැත්නම් අපි බිස්කට් පැකට් එකක් වගේ මිලදී ගත්තොත් නිදහස් කරලා නැහැ. එහෙනම් ඒ රුපියල් 100 ගෙවනකොට ඒක ඇතුලේ වැට් බද්ද තියෙනවා. නමුත් අපිට ඒක පේන්නේ නැහැ. එහෙනම් කොහොමද ඒ වැට් බද්ද ආණ්ඩුවට ලැබෙන්නට ඕනේ? එහෙනම් උපකල්පනය කරනවා ඒ රුපියල් 100 ඇතුලේ 18%ක බද්දක් තියෙනවා කියලා. ඒ අනුව රුපියල් 100න් ඒ 101කින් 18%ක තියෙන බදු ප්‍රමාණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉතුරු ප්‍රමාණය තමයි ඒ ව්‍යාපාරිකයාගේ ආදායම් බවටත් පත්විය යුතු වන්නේ. ඉතින් මෙන්න මේ කාරණය අපි හරියට තේරුම් ගන්නට ඕනේ. එක අගේ එකතු වීම මත කොහොමද මේ බදු අය කර යුතු වන්නේ කියන එක මෙහිදී ගැටලුව පැන නගින්නේ මේ අගය දාමය හරියට එකකට එකක් බද්ධ වෙලා තිබුණේ නැත්නම් අතරමැදදී කවුරු හෝ එකතු කරගන්නු ලබන බද්දක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන්න පුළුවන් ඒ වගේම තමයි ඒකේ බදු බර බදු බාරය පාරිභෝගිකයට ගිහින් තියෙන්න පුළුවන් ඉතින් ඒක වළක්වා ගැනීමට අපි ක්‍රමවේද හොයන්නට ඕනේ දැන් ඇත්තටම අපි දැනට අනුගමනය කරන ක්‍රමයේ ඇතුළතදී දැන් උදාහරණයක් විදිහට මම තවත් එක උදාහරණයක් ගන්නම් අවස්ථා දෙකකදී අපි තන අමුද්‍රව්‍ය මිලදී ගන්නවා යම් නිෂ්පාදකෙක් රුපියල් 200කට ඒකට 118ක බද්දක් එකතු කරොත් රුපියල් 36ක් ගෙවනවා ඒ නිසා ඔහු රුපියල් 236ක් අමුද්‍රව්‍ය සපයන්නට ගෙවනවා ඒක තමයි ඔහුගේ අගේ එකතු කිරීම මේ අගේ එකතු කිරීම ඇතුලේ ලාභයක් තියෙනවා එතකොට රුපියල් 200කට අරගෙන 36ක් ගෙවලා තියෙනවා ඊට පස්සේ ඔහු ඒකට එකතු කිරීම කරනවා ශ්‍රමය තවත් වටිනාකමක් තවත් අමතර අමුද්‍රව්‍ය ඔහුගේ ලාභය රුපියල් 200කුත් එක්ක රුපියල් 1000ක් විදියට වෙන්න පුළුවන් ඒක තමයි අවසාන මිල එහෙනම් ලාභයත් මේ අගේ ඇතුලේ තියෙනවා ඒ රුපියල් 1000ට බද්ධ විදියට 180ක් පැනගොත් 1180ක් පාරිභෝගිකයෙන් ගන්නවා ගන්නකොට 180ක් ඒ අවසාන වෙලෙන්දා ගන්නවා හැබැයි ඔහු රුපියල් 36ක් කලින් එක්කෙනාට ගෙවලා තියෙනවා එහෙනම් ආදායම් දෙපාර්තමේන්තුවට අය වේ යුතු 180ේ බද්ධ 180ෙන් 36ක් අඩු කරලා 144ක් ඒ පුද්ගලයා ගෙවනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කලින් පුද්ගලයා 44ක් ගෙවනවා ඒ දෙකේ එකතුවෙන් තමයි 180 සමන්විත වෙන්නේ මෙන්න මේ යාන්ත්‍රණය සම්පූර්ණ යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීම තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ මේ බදු සංශෝධනය ඇතුළේ අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි කවුරුත් දන්නවා දැනට ඒ සමස්ත මට්ටමට ඇවිල්ලා නැහැ. එය අපි හිමින් වෙනස් කර ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට ගත්තාම මේ බදුවල තියෙනවා දැනට සෑම අතරමැද බදු එකතු කරන්නෙක්ම ඒ වටිනාකම එකතු කරගන්නේ නැහැ. අපි සීමාවක් පනවලා තියෙනවා. බදු බාරේ අවසාන පාරිභෝගිකයට ගියාට බදු එකතු කරන්නේ ඒ අගේ දාමේ ඉන්න පුද්ගලයන්. අගේ දාමේ ඉන්න පුද්ගලයන් සියලු දෙනා මේ යාන්ත්‍රණයට සම්බන්ධ කරගන්න බැරි වීම නිසා තාක්ෂණික ගැටලු නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් යම් ප්‍රතිපාදන ඇතුළත් කරලා තියෙනවා. ඒක එක් ප්‍රතිපාදනයක් තමයි ලියාපදිංචි තැනැත්තා කියන ප්‍රතිපාදනය. එහෙනම් අගය එකතු කිරීම මත බදු අගේ එකතු කිරීම මත බද්ධ අය කරගන්න නම් එකතු කරගන්න නම් ආණ්ඩුව වෙනුවෙන් එම තැනැත්තා අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙන්නට ඕනේ. රෙජිස්ටර්ඩ් පර්සන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒතර ලංකාවේ මේ අගේ දාමය ඇතුලේ සියලුම දෙනා රෙජිස්ටර්ඩ් පර්සන් කෙනෙක් නෙවෙයි. ලියාපදිංචි කෙනෙක් නෙමෙයි. ඒ ලියාපදිංචි ඒකට හේතුවක් තියෙනවා. අර යාන්ත්‍රණයට එකතු කරගන්න බැරි නිසා. ඒ නිසා ලියාපදිංචි සීමාවන් කලින් කලට වෙනස් කරලා තියෙනවා. ඒකේ හොඳ නරක අපිට පේනවා 2002 ඉඳලා වෙනස් කිරීම කරපුවාම විශේෂයෙන්ම ඔබට මතක ඇති 2019 ආණ්ඩුව පිහිටපු වෙලාවේදී විශාල බදු කපා ඇරීම් කරා මේ වැට් බද 8ට 15 සිට 8ට අඩු කළා අනෙකුත් ක්‍රමවේද ගැන හිතන්නේ නැතුව ඒ වගේම තමයි ලියාපදිංචි සීමාව විශාල වශයෙන් වැඩි කළා එහි ප්‍රතිඵලයක් විදිහට බදු ආදායම අහිමි වුණා ඉතින් ඇත්තටම විපක්ෂයේ මට මතකයි මේ අදහස් දක්වනකොට ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමාත් අදහසක් ඉදිරිපත් කළා මේ ටැක්ස් ත්‍රෙෂෝල්ඩ් එක මේ සීමාව අඩු කරන්න පුළුවන්ද කියන කාරණේ. ඒතර දැනට පවතින සීමාව තමයි 60,000 මිලියන 60. ඇත්තටම අපිට ඒක පල්ලෙහාට ගේන්න පුළුවන් නම් හොඳයි. අපි අර ගැටලුවක ඉන්නවා කොහොමද පල්ලෙහාට ගේනකොට කොතෙන්ද මේක අපි අල්ලගන්නේ කියන එකේ තාක්ෂණයෙන් ඉදිරියේදී අපේ අවසාන අරමුණ තමයි ඇත්තටම සෑම කෙනෙක්ම මේ ජාලයට ගෙනේම. ඉතින් අපි සලකා බලමු එක කරන්න. ඔව්. ඔව්.
18 කරන්න පුළුවන්.
ඔව් අනිවාර්යයෙන්ම.
ඒකයි මම ඒ යෝජනා ඉදිරිපත් කළා. වැරදි අත්කරණයක් දෙයි. ඔන්න අඩු කරන ඔය මිලියන් 60 තිබ්බට හැම එකකම ටැක්ස්ලස් මේ වැට්ලස් ඉන්වොයිස් එකක් කිල්ලනවා.
එම තමයි මම මේ පැහැදිලි කරේ. අතර මේ කාරණය බදු ආදායම වැඩි කර ගැනීමටත් බදු අය කිරීමේ පරිපාලනය වැඩි කර ගැනීමටත් හොඳයි. නමුත් මේ මොහොතේදී අපිට අදාළ අර යටිතල පහසුකම් ටික සම්පාදනය කරගන්නේ නැතුව එකවර අර අතනොමැතිකව මේ වැඩේ කරන්නට බෑ. අතරම ඔබතුමා සඳහන් කරා වගේ මේ අනුපාතයත් පල්ලහැට ගෙනෙන්න ඕනේ. අපේ දිගු කාලීන අරමුණ බවට පත් වෙන්නේ ඒ විදිහේ ඉතාමත්ම කාර්යක්ෂම ක්‍රමවේදයකට මේ ගෙන එන්න. ඒ වගේම තමයි අපි එම කාරණේ කරන්න විශේෂයෙන්ම තාක්ෂණය අවශ්‍ය වෙනවා. ඊ ඉන්වොයිසින් ක්‍රමයක් අපි යෝජනා කළේ ඒ නිසා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ අපේ තාක්ෂණයේ කැඳවීම හරහා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා සෑම භාණ්ඩයක්ම හා සේවාවක්ම මෙම ජාලයට ඇතුළත් කරගන්න. ඒ අනුව බදු අනුපාතයේ පල්ලෑට ගැනීම ක්‍රමිකව අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම අදහස් දක්වන්න කැමති ප්‍රධාන වශයෙන්ම මේ පනත් කෙටුම්පතේ මොනවද සිදු කරන ලබන සංශෝධන කියලා. ඒ සංශෝධන ගණනාවක් තියෙනවා. පළමු කොටම 2024 ජනවාරි 1 වෙනිදා ඉඳලා යම් අර්ථ ගැන්වීම්වල මග හැරීම් කීපයක් තිබිලා ඒ නිවැරදි කිරීම කරලා තියෙනවා මේ පනතේ යටතේදී. එතකොට අර අපි කියන ambiguities අර අපැහැදිලි තත්වයන් නැති වෙනවා. මේ පැහැදිලිව මේ වැඩ කටයුතු කරන්න පුළුවන්. මොකද බදු අය කිරීමේදී වැදගත් වෙන දෙයක් තමයි තාම නිශ්චිතව පැහැදිලිව සරලව මේ කාරණා තියෙනට ඕනේ. ඒ වෙනස් කිරීම් ටික මේක ඇතුලේ කරලා තියෙනවා. දෙවැනි කාරණය තියෙනවා මේ කෘෂිකර්මයේ සම්බන්ධයෙන් unprocessed සැකසුම් නොකළ භාණ්ඩ වර්ග ගණනාවක් ඇතුළත් කරලා තිබුණා. ඒ නිසා එතන සිද්ධ වෙච්ච ගැටලුවක් තියෙනවා. අපි දන්නවා අධ්‍යයන කීපයකුත් කළා මේ බදු ආදායම් වැඩි කරගන්නේ කොහොමද කියන කාරණාවලදී විවිධ ගැටලු අපේ බදු අය කිරීමේ යාන්ත්‍රණය ඇතුළේ තියෙන අතර එක් ප්‍රධාන ගැටලුවක් තමයි tax evasion කියන එක. බදු පැහැර හැරීම. මේ බදු පැහැර හැරීමේදී සහ බදු නොගෙවා සිටීමේදී මේ කෘෂිකර්මාන්තයේ සම්බන්ධයෙන් තත්වයේදී මේ වෙනස් කිරීම හරියට සිදු නොකරන නිසා සැකසුම් නොකළ භාණ්ඩ විදිහට අර්ථකථනය කරලා අන්නේ යම් නිදාස් කිරීම කීපයක් ලබා ගත්තාද ලබා ගැනීම ඉඩ කඩක් ඒක ඇතුලේ තිබුණා. ඒ ඉඩ කඩ දැන් අපි අයින් කරලා සාධාරණ පදනමකින් සෑම කෙනෙක්ම ඒ නිර්වචනයට යටත්ව බදු ගෙවීම සිද්ධ කරන තැනට ගෙනල්ලා තියෙනවා. ඒ පැහැර හැරීම වැළැක්වීම එක. ඊළඟට තුන්වෙනි සංශෝධනය යටතේ දාලා තියෙනවා මේ ගුවන් යාන ඒවල එන්ජින් සහ අමතර කොටස් ගෙන්වීම නිදහස් ලේඛනයෙන් ඉවත් කරලා තිබුණා. කෙසේ වෙතත් ඒ 2018 ඉඳලා ක්‍රියාත්මක වුණත් ඒ නිදහස් ලේඛනයෙන් ඉවත් කරපු කාරණය මේ ගුවන් යාන එන්ජින් සහ අමතර කොටස් සම්බන්ධයෙන් ඒ ඉවත් කිරීම සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා දැන් එය නැවතත් බද්දට යටත් කරනවා. ඒ අනුව එතෙන්දී අලුතෙන් බදු පැනවීමක් වෙලා විශේෂයෙන්ම ගුවන් සේවා සපයන ආයතනවලට මෙතනින් බලපෑමක් වෙලා පාරිභෝගිකයාගේ මිල ගුවන් ටිකක් පතේ මිල වැඩි වෙයි කියන අදහසක් සමාජයට මතුවෙන්න පුළුවන්. නමුත් එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මේක විධිමත් කිරීම ක්‍රමවත් කිරීම වෙන්නේ ඒ අමතර කොටස් බද්දට යටත් කරන ගමන්ම අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර ගුවන් සේවා සැපයීමේ සේවා සැපයීම වැඩ් බද්දෙන් නිදහස් කරලා තියෙන නිසා වැඩ් බද්දට යටත් වෙන්නේ නැති නිසා ඒකට බලපෑමක් සිද්ධවන්නේ නැහැ. ඒ වගේම විදුලිය නිෂ්පාදනයේදී මේ නැප්තා සම්බන්ධිනුත් මේ වගේ අර නොගැලපීමක් තිබුණා. ආනයනය කරන නැප්තා සහ නිෂ්පාදනය කරන නැප්තා අතර වැඩබදුවලදී එතෙන්දිත් ඒ වෙනස්කම ඉවත් කරලා නිෂ්පාදනය කරන නැප්තා වෙනුවෙන් ඒ පනවත් තිබිච්ච එක අයින් කළ එකත් අර නිදහස් කිරීම කරනවා. ඒ අනුව සාධාරණ පදනමක් අර සමතුලිතයක් නිර්මාණය වෙනවා. ඊළඟට මේ සංශෝධන කෙටුම්පතේ සඳහන් වෙනවා අපි මේ වැඩබදු වගේ දේවල් වලදී අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළා සමහර භාණ්ඩ වර්ග මිනිසුන්ට අවශ්‍ය කරන මූලිකම භාණ්ඩ වලට විශාල බදු අනුපාතයක් ගෙවීම අවසාන පාරිභෝගිකයා ගෙවීම ඔහුගේ ක්‍රය ශක්තියේ ප්‍රශ්නයක් ඔහුගේ වියදම් දැරීමේ ප්‍රශ්නයක් නිසා නිදහස් කිරීම ගණනාවක් සිදු කළ යුතුයි කියන කාරණය. එහිදී බොහෝ දුරට මූලධාර්මික වෙන්නේ මිනිසුන්ට අත්‍යවශ්‍ය වෙන මූලික ආහාර ද්‍රව්‍ය වගේ දේවල් වලට බදු බර අයින් කිරීම නිදහස් කර ගැනීම. ඉතින් අපි උපරිම උත්සාහයක් දරුවා පුළුවන් තරම් අඩු කර ගන්න ඒ පවතින රාමුව ඇතුලේ අපිට බාර ගන්න වෙලා තිබිච්ච තත්වයක් එවෙම රාජ්‍යාදායම කළමනාකරණය කර ගැනීමේ කාරණයේදීත් අපිට පුළුවන්කම ලැබුණා විශේෂයෙන්ම පෝෂණයට සම්බන්ධ වන ශේත්‍ර දෙකක වැඩබදු ඉවත් කරගන්න කියන දේශීයව නිෂ්පාදනය කරන දියර ක්‍රියා යෝගට් සැපීමේ වැඩබද්ද සම්පූර්ණයෙන්ම අයින් කරා.
ගරු නියෝජ්‍ය කතා නායකතුමා වේදිකාව මේ මූලාසනෙට පෙමිනෝ.
Honorable Minister, you may please continue.
Thank you. Oru niyojya kathanayaka thumeni. Mama adas dakkumen hitiye me desiya ena age ekathu kara ma mata badu panawime panat ketum pata sambandhen sidu karala tiyena sansodana gananawak me sansodana waladi mama sadahan kale desiyawa nishpadanaya karana kiriha yogurt sandaha e badda ayin karala tiyenawa. Ilangata විශේෂ කතාබහක් ලංකාවේ සිදු වුණා මේ පනත් කෙටුම්පත ඇත්තරම උසාවියේ කියන්නේ අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරමින් නැවතත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ පළමු වර ඉදිරිපත් කරන අවස්ථාවේදී මේ විවිධ බදු ශේත්‍රයන්ගෙදී මේ වැඩබද්ද පැනවීමේදී සේවා සැපයීම මේ සේවා සපයනකොට විවිධාකාරයක සේවා වෙන්න පුළුවන්. අපි කවුරුත් දන්නවාද ලෝකයේ තාක්ෂණයේ දියුණු වෙලා තියෙනකොට සමහර සේවා සැපයීම් සිද්ධ කරන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් හරහා මේ ඉලෙක්ට්‍රොනික ප්ලැට්ෆෝම්ස් මාර්ගයෙන්. කෙසේ වෙතත් මේ ඉලෙක්ට්‍රොනික ප්ලැට්ෆෝම්ස් ඒ වේදිකා හරහා සපයනු ලබන සේවාවන් වලදී අනේවාසික නැත්තම් නිර්වාසික තැනැත්තෙක් නොන් රෙසිඩන්ට් පර්සන් කියන කැටගරි එක මේ බද්දට යටත් වෙලා තිබුණේ නැහැ. අපි සාමාන්‍යයෙන් බද්දට යටත් වෙන්නේ ආදායම් බදු වර්ගයකදී වාසික තැනැත්තෙක් නිර්වාසික තැනැත්තෙක් යටත් වෙන්නේ නැහැ. හැබැයි දැන් නිර්වාසික තැනැත්තෙක් සපයන සේවාවක් පාවිච්චි කරන්නේ ලංකාව ඇතුලේ. මේ අගේ මත බද්දේ පදනම තමයි ඒ පාරිභෝජනයේ සිද්ධ වෙන්නේ මොන ජුරිස්ඩික්ෂන් එකක් යටතේද කියන එක. ඒ පාරිභෝජනයේ සිද්ධ වෙන්නේ කොයිදද කියන එක. ඒක සපයන පුද්ගලයා වැදගත් වෙන්නේ නැහැ. සපයන්නේ දේශීය කෙනෙක් වෙන්න පුළුවන්, විදේශීය කෙනෙක් වෙන්න පුළුවන්. එතන මෙතන සුවිශේෂී තත්වයක් තියෙනවා. විදේශීය දැන් අනේවාසික පුද්ගලයෙක් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් හරහා ලබා දෙන සේවාව පාවිච්චි කරන්නේ ලංකාවේ ඇතුළෙන් නම් ඒ පාරිභෝජනේ ලංකාවේ ඇතුළෙන් නම් මේ බදුවල සමතුලිතභාවය රැකෙන්න සාධාරණ භාවය රැකෙන්න ඒගොල්ලන් බද්දට යටත් වෙන්නට ඕනේ. කෙසේ හෝ මේ බද්දට යටත් වෙලා තිබුණේ නැහැ. සමහර වෙලාවෙදි මේ තාක්ෂණයේ දියුණුව පිළිබඳව ඇතිවෙච්ච අලුත් තත්වයන් සාකච්ඡාවට බඳුන් නොවීම නිසා ඒ බද්දට යටත් නොවී තියෙන්න ඇති. කෙසේ වෙතත් අපි මේදී සිද්ධ කරලා තියෙනවා එන්නේ නිර්වාසික තැනැත්තෙකු විසින් සපයනු ලබන ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් ඉලෙක්ට්‍රොනික ප්ලැට්ෆෝම් එකක් හරහා සපයනු ලබන සේවාවන් අපි කවුරුත් දන්නවා මේ අන්තර්ජාලය හරහා විවිධ ප්ලැට්ෆෝම් හරහා මේ සේවාවන් අපිට සපයන්න පුළුවන්. ඔවුන් දැන් මේ වැඩබද්දට යටත් වෙලා තියෙනවා. එමගින් අපි අපේක්ෂා කරනවා යම් බදු ආදායමේ වැඩිවීමක්. ඒ වගේම මේ වැඩ හරහා සාමාන්‍ය පාරිභෝගිකයාගේ වන බදුවලදී සාධාරණ බවත් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මේ නිර්වාසික පුද්ගලයෙකු වැඩබද්දට යටත් වීම පටලවා ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ අවස්ථාවේදී අපි සංශෝධන ගණනාවක් ගෙනාවා. අගේ එකතු කළ මත බදු පැනවීමට අමතරව දේශීය ආදායම් පනතට සංශෝධන ගණනාවක් ගෙනාවා. දේශීය ආදායම් පනතෙත් මේ හා සමාන සංශෝධනයක් ගෙනාවා. මේ තාක්ෂණයේ ඉලක්ක කරගෙන වගේ අදහසක්. නමුත් ඒක එහෙම නෙවෙයි. ඒක තමයි අපි කිව්වේ සර්විස් එක්ස්පෝර්ට් සේවා අපනයනය. මෙතන තියෙන්නේ සේවා සැපයීම ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් කරා. දේශීය ආදායම් පනත සංශෝධනයේදී තිබුණේ සේවා අපනයනය. ඒ සේවා අපනයනයේදීත් අපි ගොඩක් දැන් දන්නවා ගොඩක් සේවාවන් සපයනවා ඩිජිටල් තාක්ෂණය හරහා. ඒ නිසා ඒක තාක්ෂණයට ඩිජිටල් සර්විස් වලට ආය කරනවායි කියන වැරදි අදහසක් සමාජයේ මතු වුණා. ඒකත් මෙතෙන්දි පැහැදිලි කරන්න ඕනේ. එතෙන්දි දේශීය ආදායම් පනතයි අපි සංශෝධනය කළේ. එතෙන්දි අපි සිදු කරපු දේ තමයි යම් තැනැත්තෙකු යම් සේවාවක් අපනයනය කරලා ලබා ගන්නා ලාභය මත අය කරන බද්ද උපරිමේ සියයට 15කට යටත් කරපු එක. දැනට සමාගම් වලට 130කුත් පුද්ගලයන්ට උපරිමයේ 136කුත් යන වැඩි අනුපාතයන් තියෙන්නේ. අපි එතෙන්දි කලේ 115ක උපරිමයකට යටත් කළ යම් සාහනයක් ලබා දීම. ඒ වැරදි විදියට සමාජයේ අර්ථකථනය වුණා. ඒකත් මට මේ මොහොතේදී පැහැදිලි කරන්න ඕනේ. නැවතත් කියනවා නම් ඒ ආදායම් බදු සම්බන්ධයෙන් සේවා අපනයනයේදී පැනවුවේ 115 වෙනම එකක්. මේ තියෙන්නේ නිර්වාසික පුද්ගලයෙක් අනේවාසික පුද්ගලයෙක් ඉලෙක්ට්‍රොනික් ප්ලට්ෆෝම් එකක් මත සේවා සැපයීමෙන් වැට් බද්දට යටත් කිරීම. ඒ වගේම මේ මොහොතේදී සඳහන් කරන්නට ඕනේ ඊළඟ කාරණය සරල කරන ලද වැට් බද්ද. මේ සරල කරන ලද වැට් බදු කියලා කියන්නේ මොකක්ද? සිම්ප්ලිෆයිඩ් වැට් කියලා කියනවා. මේ පිළිබඳවත් සමාජයේ වැරදි අදහස් මතුවෙනවා. නිවැරදිම තොරතුරු යන්නේ නැති නිසා විශේෂයෙන්ම අපනයන ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න අයත් තවත් තෝරාගත්තු ශාස්ත්‍රවලටත් මේ සරල කරන ලද බදු වැට් බදු ලබා දීලා තිබුණා. ඒකට හේතුව සරල කරන ලද වැට් බද්දට කලිනුත් අපි යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් අපනයනය කරනවා නම් ඒ භාණ්ඩය හෝ සේවාව පාවිච්චි කරන්නේ ලංකාවේ නෙමෙයි, නේවාසිකව නෙමෙයි, වෙන රටක. එතකොට වැට් බද්දේ මූලධර්මයට අනුව අගේ එකතු කිරීම මත බදු අය කිරීමේ මූලධර්මයට අනුව වෙනත් ජුරිස්ඩික්ෂන් එකක ඉන්න වෙනත් රටක ඉන්න කෙනෙක් අපේ භාණ්ඩයක් පරිභෝජනය කිරීමේදී අපිට බද්දක් ගන්න බෑ. ඒක වැරදි මූලධර්මිකෝ. ඒ නිසා තමයි සමහර අවස්ථාවලදී බදු ක්‍රමයේ හරියටම හදපු රටවල්වලදී අපි පිටරටකට ගිහිලා යම් භාණ්ඩයක් ලංකාවට අරගෙන එනවා නම් ඒ වැට් බද්ද එයාපෝට් එකේදී නිදහස් කරන්න එකයි. මොකද අපි එහෙ පාවිච්චි කරන්නේ නැති නිසා. ඒ පාවිච්චි කරන්න ලංකාවට අරන් ආපුවම ලංකාවේ බදු වලට ඒක අටත් කරගන්න එක හරි. ඒ වගේම ඒ මූලධර්මයක් අදාළ වෙන්නට ඕනේ අපි යම් භාණ්ඩයක් අපනයනය කරනවා නම්. එහෙනම් මූලධාර්මික වශයෙන් ඒ වැට් බද්ද පිටරටක ඉන්න කෙනෙක් ගෙවීමට යටත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අයින් කරන්නට ඕනේ. නිදහස් කරලා දෙන්නට ඕනේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපේ තිබෙන ක්‍රමවේදය තමයි අපනයනය කරුවෙක් ගත්තාම එයා අමුද්‍රව්‍ය ආනයනය කරලා තියෙන්න පුළුවන්. තවත් අමුද්‍රව්‍ය ටිකක් ලංකාවෙන් අරගන්නත් පුළුවන්. තවත් සේවාවන් ටිකක් සම්බන්ධ කරලා භාණ්ඩයක් නිෂ්පාදනය කරලා පිටරටකට යවනවා. චිප් එකක් වෙන්න පුළුවන්, වෙනත් භාණ්ඩයක්, ඕනම දෙයක් වෙන්න පුළුවන්. එහෙනම් එන්නේ අගේ එකතු කිරීමේ දාමය ඇතුලේ, ක්‍රියාවලිය ඇතුලේ ඒ පුද්ගලයා වැට් බදු ගෙවලා තියෙන්න පුළුවන්. අපි හිතමු රුපියල් 100ක් විතර මිලියන වලින් ගන්නත් පුළුවන්. යම් ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. ඔහුගේ අවසාන භාණ්ඩයට එකතු කරන්න බෑ 100%. එහෙනම් ඔව් කලින් ගෙව්ව වැට් බද්ද නිදහස් කරන්න ඕනේ, ආපසු දෙන්න ඕනේ. අපි රිෆන්ඩින් සිස්ටම් එකක්. එහෙනම් සිදුවිය යුතු වන්නේ ඔව් අදාළ ඔව් තමුන්ගේ වැට් බදු පිළිබඳ ඒ වාර්තාවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දෙනකොට ඔව් කලින් ගෙව් මුදල් අයින් කරන්න ඕනේ, ආපසු ලබා දෙන්න ඕනේ. නමුත් අපි දන්නවා දැනටත් අපේ වැට් බදු සම්බන්ධයෙන් ආපසු ලබා දීමේ ක්‍රමවේදයේ තියෙන යම් අකාර්යක්ෂමතාවයන් ගැටළු සාතත්වයන් අපි පිළිගන්නවා. ඒවා ක්‍රමයෙන් හදන්නට ඕනේ. ඒ නිසා මේ සරල බදු ක්‍රමයේ වැට් බදු ක්‍රමයේ හඳුන්වලා දීලා කියනවා නෑ, ඔයා අර අපනායනයේ සඳහා යම් මිලදී ගැනීම ක්‍රමවේද සිද්ධ කරනවා නම් ඔබ අපනායනයට වැට් බදු නොගෙවිය යුතු නිසා අර මිලදී ගැනීම වලදීත් වැට් බදු ගෙවීම අවශ්‍ය කරන්නේ නැහැ. ඒ වෙනුවට මුදලින් ගෙවනවා වෙනුවට, මුදල් ගනුදෙනුවක් සිද්ධ කරනවා වෙනුවට, මුදලින් මේක ආපසු ලබා දෙනවා වෙනුවට, රිෆන්ඩ් කරනවා වෙනුවට ඔහුගේ මිලදී ගැනීම සිද්ධ කරනකොට අන්න ඉන්පුට් ඉන්වොයිස් එකක් ලියවිල්ලක් දීලා ඒයින් නිදහස් කිරීම සිද්ධ කරලා තමයි මේ තියෙන්නේ. ඒ නිසා තමයි අපි එකට කියන්නේ සරල කරන ලද වැට් බදු, සිම්ප්ලිෆයිඩ් වැට් බදු. ඒ නිසා අපනයන කරුට යම් වාසියක් ලැබෙනවා. ඔහු අර තමුන්ගේ ඉන්පුට් අමුද්‍රව්‍ය යෙදවුම් සඳහා බදු ගෙවනවා වෙනුවට නොගෙවා ඔහුට අපනයනය කිරීමේ පහසු, ඔහුගේ මුදල් ප්‍රවාහය කෑෂ් ෆ්ලෝ එක පහසුවෙන් පවත්වාගෙන යෑමේ ඉඩකඩ ඔහුට ලැබෙනවා. හැබැයි ඒක ඇතුලේ යම් යම් අපි කියන්නේ එකවරම වංචා දූෂණද කියන එක, නමුත් යම් අකාර්යක්ෂමතාවයන් ගැටුල්කාරී තත්වයන් පැන නගින්න පුළුවන්. මොකද තවමත් අපිට පුළුවන්කම ලැබිලා නැහැ ඒ මිලදී ගැනීම කරනකොට. අපේ තියෙන බදු නීති අඩුපාඩුත්, ඒ තොරතුරු බෙදා හදා ගැනීමේ අඩුපාඩුත්, තාක්ෂණයේ තාමත් 100%ක් නොකැඳවීමේ අඩුපාඩුත්, එන්නේ ඉන්පුට්ස් ලබා ගන්නකොට ඒ සියල්ලම අපනයන භාණ්ඩය වෙනුවෙන් පාවිච්චි වුණාද, වෙනත් කටයුතු වලට ගෙනාද, වෙනත් ව්‍යාපාරික කටයුතු වුණාද කියන කාරණේ හරියට හොයා ගන්නත් බෑ, රිකන්සයිල් කරන්නත් බෑ. ඒ නිසා යම් යම් ලීකේජස් කියන්නේ එළියට විදීම් සිදුවෙන නිසා වඩාත්ම හොඳ ක්‍රමයේ බවට පත් වෙන්නේ ෂණිකව තමුන්ගේ බදු ක්‍රමයේ ඇතුලේ වැඩිපුර තන් අපිට තමුන්ට හිමිකම් තියෙන බද්දක් ගෙවලා තියෙනවා නම් ආපසු ලබා දීමේ ක්‍රමවේදය තමයි හොඳ ඒක වෙන්නේ. ඒක කරගන්න බැරි වෙන නිසා තමයි ස්වැට් තියෙන්නේ. ඉතින් දැන් අපි ක්‍රමිකව යා යුතු වන්නේ මොන දිශාවටද? අපිට ආණ්ඩුවක් දීලා තියෙනවා. ඒදී අපේ ආදායම් කළමනාකරණය කිරීම වඩාත් විධිමත් විදියට මම කලින් සඳහා කරා වගේ බදු ප්‍රතිපත්ති සකස් කරලා ඉදිරියට යනවා නම් අපි අතහරින්න ඕන දේවල් සංශෝධනය කරගන්න ඕන දේවල් හොඳ දිශාවට සංශෝධනය කරගින් කරමින් ඉදිරියට යන්නයි. ඒ නිසා මේ ස්වැට් අවෝසි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ ක්ෂණිකව නෙමෙයි ඔක්තෝබර් මාසයේ පළවෙනිදා ඉඳලා. ඒත් යම් යම් ක්‍රියාමාර්ග ගනිමින්, ඒ කියන්නේ බදු ආපසු ලබා දීමේ රිෆන් කිරීමේ ක්‍රියාවලිය හරියටම කාර්යක්ෂම කර ගැනීමෙන් පසුයි. ඒකට අදාළ ක්‍රියාමාර්ග දැන් ගනිමින් තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ඔවුන්ට තාක්ෂණික සපයන වෙනත් ඒජන්සිස් හරහා මේ කටයුත්ත සිද්ධ කරමින් තියෙනවා. ඒ අනුව අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ නිසි කාලෙද ඔක්තෝබර් පළවෙනිදා වෙනකොට මේ වැඩ කටයුතු අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මෙහි යම් වැරද්දක් සිදු වෙයිද, අර රිෆන්ඩ් එක අපිට කරන්න බැරි වෙයිද කියන එක නැවතත් තාවුරු කරගන්න මේ ජූනි මාසයේදී ඒ අදාළ රිෆන්ඩින් සිස්ටම් එක පිළිබඳව සිමියුලේෂන් එකක් අපි සිද්ධ කරනවා. ඒක අපි IMF වැඩසටහනටත් ඇතුළත් කරලා තියෙනවා ස්ට්‍රක්චරල් බෙන්ච්මාක් එකක් විදියට. ඉතින් එතෙන්දී යම් ගැටලුවක් පැන නැගුණොත් අපිට ප්‍රමාණවත් කාල සීමාවක් තියෙනවා ඒ ස්ට්‍රක්චරල් බෙන්ච්මාක් එක නිවැරදි කරමින් ඒ වැඩ කටයුතු කරන්න.
Order please, can the house agree to extend the time until today's proceedings are concluded?
Aye.
Yes, continue, Honorable Mayor. Professor Anil Jayanta, are you concluding now? Honorable Ravi
Karnarathi. ඒ නිසා ඔබතුමා ගිය ගමන උත්තර දුන්නා වගේ ඒක ඩෙෆිනිටිව් උත්තරයක් තියාගෙන කටයුතු කරන්න කියන එක මම කාරුණික ඉල්ලීම කරනවා.
බොහොමත්ම ස්තුතියි.
ඇත්තටම
අපි
අනිල් ජයන්ත
අයම් දැන් මේ වැඩසටහනක මියලිලා ඉන්නේ. ඉතාම සුබවාදීව කරන්න පුළුවන් කියන தත්ත්වය අපිට මේ වෙනකොට කිසිම සලකුණක් පැන නැගිලා නැහැ මේක අසාර්ථක වෙයි කියලා. ඒ නිසා අපි දැන් මේක සිමියුලේෂන් එකේදී අත්‍තර මේකේ හරිම தත්ත්වය අපිට බලන්න පුළුවන් වෙනවා සිමියුලේෂන් එකේ ජූනි මාසෙදී අපි බලමු. එහෙම தත්ත්වයක් පැන නැගුණත් ඒ කෙටි කාලයේ ඇතුළතදී මේක විසඳන්න පුළුවන්. අපිට විසඳන්න බැරි தත්ත්වයක් වෙන අපි ඉතින් සාකච්ඡා කරමු. දැනට අපි යා යුතු වන්නේ මෙන්න මේ ඉලක්කය ලබා ගැනීම සඳහා තමයි විධිමත් බදු ක්‍රමවේදයක් සකස් කිරීම. එතකොට අවසාන වශයෙන් ගත්තොත් මෙන්න මේ විදිහට මේ අද සංශෝධනයට ලක් කරන පනත් කෙටුම් පතේදී අපි ඉදිරිපත් කරේ ප්‍රධානම අරමුණ බවට පත් වෙන්නේ මේ ඒකාබද්ධ කරන ලද මේ රාජ්‍ය ආදායම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කර ගැනීම, වඩාත් විධිමත් විදිහට මූල්‍ය විනය පවත්වා ගැනීම, දේශීය ආදායම් එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාවයත් පරිපාලනයත් වැඩිදියුණු කර ගැනීමේ පරමාර්ථයෙන් අපිට ලැබී තිබුණු තැන සිට ක්‍රමයෙන් ඉදිරියට යනක විශේෂයෙන්ම මේ වැට් බදු සම්බන්ධයෙන් අවසාන ඉලක්කය බවට පත් වෙන්නේ මේ ලංකාවේ භාණ්ඩයක් හෝ සේවාවක් මූලික තැන සිට අමුද්‍රව්‍යයේ සිට අවසාන පාරිභෝගිකයා දක්වා ගමන් කරන ක්‍රියාවලියේදී විවිධ වූ වටිනාකම් එකතු වෙනවා. මේ සියලු වටිනාකම් එකතු වෙන ඒවා තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බද්ධ වුණු ක්‍රමවේදයකට අනුගමනය කරන්න. එහිදී අපිට අවශ්‍ය වෙන්නේ නැහැ අලුතෙන් ලියාපදිංචි පුද්ගලයන් විදියට මේ එකතු කිරීමෙන් කාර්යක්ෂමතාවයේ අඩු කරගන්න, ඒ වගේම මේ අනවශ්‍ය විදියට බදු අනුපාත අඩු වැඩි කරන්න. මේ ඉතිහාසයේ 2002 ඉඳලා මේ වෙනකම් බලපුවම මේ බදු අනුපාත අනවශ්‍ය විදියට උච්චාවචනයට ලක් වෙලා තියෙනවා. ඉතින් අවසාන පාරිභෝගිකයා වැඩිපුර බදු දරලා තියෙනවා. ඒක අවස්ථාවකදී 120යි, ආයේ 15යි, 12යි, එකවරම 108යි. ඒ නිසා රාජ්‍ය ආදායම් කළමනාකරණයේ ගැටලු අපිට මේ අත්දැකීම් වලින් තියෙනවා, තොරතුරු වලින් තියෙනවා. ඒ වලින් අපි ඉගෙන ගත යුතු පාඩම වන්නේ මොකක්ද? බදු ක්‍රමය ඉතාම සරල, සාධාරණ, පැහැදිලි, නිශ්චිත ආකාරයකට සයකාල පරිච්ඡේදයකට තියෙනවා. ඒ නිසා දැන් මේ මොහොතේදී අපි කරන්නේ ඒ තියෙන තත්ත්වයේ විකෘති කිරීම හෝ අනවශ්‍ය වෙනස් කිරීම වලට කරනවට වඩා තියෙන අනුපාතයන් යටතේදීම කාර්යක්ෂමතාවය වැඩි කරමින් ඒ බදු පරිපාලනය වඩාත් කාර්යක්ෂම කරගනිමින් බදු දැලෙන් එළියට යන අය නැවතත් බදු දැලට එකතු කරගනිමින් සාධාරණ බදු ක්‍රමවේදයකට ගමන් කරන්න. එවැනි තත්ත්වයක් ස්ථාපිත කිරීම අපිට ඉතාම නුදුරු අනාගතයේදී කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එවැනි තත්ත්වයේදී මම සාධකයක් දෙන්න කැමතියි ඇත්තටම මේ 18 කියලා කියන්නේ වැඩබදු සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අපි වැඩි අනුපාතයක් මේ අපේ කලාපයේ ගත්තත් මේ 18 කියලා කියන්නේ වැඩි අනුපාතයක් ඉතින් අපේ අරමුණක් ඉලක්කයක් තියෙනවා ක්‍රමිකව මේ අනුපාතයේ පල්ලයට ගෙනීමක් ඒ වගේම මේ වැඩබදු වලට යටත් වෙන සමහර භාණ්ඩ වලට විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේ භාණ්ඩ වලට හැකිනම් මේ නිදාස් කිරීමත් කියන ඉලක්ක අරමුණ ඇතුව තමයි මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ අපි හිතනවා ඒකට සියලු දෙනාගේම සහයෝගය මැදිහත් වීම ලැබේවි කියලා දැනටමත් ඒකට සම්බන්ධ වෙන රාජ්‍ය ආයතන අපිට උදව් උපකාර කරන තාක්ෂණය ලබා දෙන අනෙකුත් විදේශීය ඒජන්සීස් පවා හැම කෙනෙක්ම මේ අරමුණත් එක්ක වැඩ කටයුතු කරනවා ආණ්ඩුවටත් ඒ අරමුණ තියෙනවා ඒ නිසා සාර්ථක වෙයි ඒ වගේම මම යෝජනා කරනවා මහ ජනතාවටත් ඔබටත් ඒ අරමුණ තිබුණොත් ඔබත් මේකට සම්බන්ධ වුණොත් අපි බොහොම සද්භාවයෙන්ම අපි ගෙව යුතු ප්‍රමාණය ගෙවනවා නම් පැහැර හැරීම් මග හැරීම් සිද්ධ නොවෙනවා නම් ඇත්තටම ඉතාමත් සාධාරණ අඩු ප්‍රතිශතයන් අඩු ප්‍රමාණයන් යටතේ අඩු ටැක්ස් ඉන්සිඩන්ස් එකක් කියන්නේ බදු බාරයක් යටතේ වැඩි බදු ආදායමකුත් රටට ඇති කරලා රට ඉස්සරහට ගෙනියන්නට පුළුවන්. ඒ වගේම අද මෙතෙන්දී අපි සාකච්ඡා කරා මේ පනතට අමතරව අස්වැසුම ගෙවීම සම්බන්ධයෙන් උත් ඒදිත් අදාළ ගෙවීම් වැඩි කිරීම කාලේ දික් කිරීම හරහාත් යම් ආකාරයක සමාජයේ හිර වෙලා ඉන්න අඩු ආදායම් ලබන කණ්ඩායම් වලට වැඩි බදු වැඩි සහනයක් ලබා දෙන යෝජනා ගණනාවකුත් ඉදිරිපත් වුණා. ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ අදහස් දැක්වීම මම අවසන් කරනවා. මේ ක්‍රියාදාමයේ ඇතුලේ මේක මේ සංශෝධන ටික ගත්තාම සංශෝධන ටිකක් පුංචි 50 කෙටුම් පතක් තියෙන්නේ. නමුත් අපි අත්දැකීම් දැක්කා මේ සංශෝධන කිරීම සඳහා මැදිහත් වෙච්ච කණ්ඩායම් විශේෂයෙන් මේ අමාත්‍යාංශවල නිලධාරි මහත්මීන් විශාල වේසක් මහන්සියක් දැත්තා විශාල කැපවීමක් කළා. ඒ නිසා අපිට මේ අවස්ථාවේදී පුළුවන්කම ලැබුණා අතීතයේදී තැන් තැන්වල සිදු වෙලා තිබිච්ච යම් යම් වැරදි මගහැරීම් අඩුපාඩු අවම කරගනිමින් යම් තැනකට ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ නැහැ මේ සර්ව සම්පූර්ණ අග්‍රගන්නේ ආකාරයේ වැට් සිස්ටම් එකක් තියෙනක නමුත් අපි ඉදිරියට යන මම කලින් සඳහන් කරපු ඉතාමත් පරිපූර්ණ වැඩබදු ක්‍රමවේදයකට යන්න අවශ්‍ය කරන අඩිතාලම මේ සංශෝධනය හරහා දමනවායි කියන අදහස ඉදිරිපත් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
Notice of motions and orders of the day, value added tax amendment bill, second reading, house agrees. Parliament resolves itself into committee of the whole parliament. Value-added tax amendment bill, clause 1, house agrees.
Aye.
Clause 2, house agrees.
Aye.
Clause 2, amendment to be moved. Honorable Minister, clause 2 with amendment, house agrees.
Amendment to be moved.
Aye. Mika, so clause 2, page 2.
Clause 2, amendment to be moved.
I propose delete line 1 and substitute the following. Sri Lanka with effect from October 1st. Number 2, delete line 20 and substitute the following. October 1st, 2025. And number 3, delete line 25 and substitute the following. Machinery imported prior to October 1st.
Clause 2 with amendment, House agrees.
Aye.
Clause 3, House agrees.
Aye.
Clause 4, House agrees.
Aye.
Clause 5, House agrees.
Aye.
Clause 6, House agrees.
Aye.
Clause 7, House agrees.
Aye.
Clause 8, House agrees.
Aye.
Clause 9, House agrees.
Aye.
Clause 10, House agrees.
Aye.
Clause 11, House agrees.
Aye.
Clause 12, House agrees.
Aye.
Clause 13, amendments to be moved by the Honorable Minister.
Clause 13, page 13. Number 1, delete line 18 and substitute the following. 2011, but prior to October 1st, 2025. Number 2, delete lines 22 and 23 and substitute the following. Number three, following, for any period commencing on or after October 1st, 2025, a period of 1 month, Roman simple one, where any person considered as an eligible exporter under this Act, Roman simple number two, where any person has commenced any business or any project in Sri Lanka and undertakes to comply with the requirements specified in subsection 7 of section 22, Roman simple 3, where any person supplies goods or services to any strategic development project under item 20 of paragraph B of part 3 of the first schedule of this Act during the project implementation period or any specified project identified by the minister under item 21 or paragraph B of part 3 of the first schedule to this Act.
Page 14.
Delete line 9 to 13, both inclusive, and substitute the following. Products derived from plants cultivated on land or in a greenhouse and include products that have undergone preliminary processing steps such as cleaning, sizing, sorting, grading, cutting or chilling for the purpose of sale.
Clause 13 with amendments, House agrees?
Ayes.
Clause 14, House agrees?
Ayes.
Clause 15, House agrees?
Ayes.
Enacting clause, House agrees?
Aye.
Title, House agrees?
Ayes.
Parliament would resume now. I wish to inform this House that the bill has been considered and passed with amendments in the committee. Third reading, Honourable Minister.
I move the bill be now read the third time. I also request to give permission to correct the language errors, typographical errors, grammatical errors, numerical errors in the bill, and to take consequential amendments to the bill.
House agrees?
Ayes.
I wish to inform that the bill titled Value Added Tax Amendment read the third time and was passed with amendments. Item number two in today's order paper, Aswatsuma Welfare Benefit Payment Scheme under the Welfare Benefits Act to be approved. House agrees. Item number three of today's order paper.
Honorable Deputy Speaker, I move the annual report of the Sri Lanka Ports Authority 2023.
House agrees.
Aye.
Item number four of today's order paper.
Honorable Deputy Speaker, I move the annual report of the Jaya Container Terminals Limited 2023.
House agrees.
Aye.
Item number five of today's order paper.
Honourable Deputy Speaker, I move the annual report and statement of accounts of the Sri Lanka Press Council 2022.
House agrees.
Aye.
Item number 6 of today's order paper.
Honourable Deputy Speaker, I move the annual report of the Ayurvedic Medical Council 2023.
House agrees.
Aye.
Item number 7 of today's order paper.
Honourable Deputy Speaker, I move the annual report of the Sri Lanka Tourism Development Authority 2022.
House agrees.
Aye.
Item number 8 of today's order paper.
Honourable Deputy Speaker, I move the annual report of the Sri Lanka Tourism Development Fund 2022.
Item number 9 of today's order. House agrees.
Aye.
House agrees.
Aye.
Item number 9 of today's order paper.
Honourable Deputy Speaker, I move the annual report of the Sri Lanka Tourism Development Authority 2023.
House agrees.
Aye.
Item number 10 of today's order paper.
Honourable Deputy Speaker, I move the annual report of the Sri Lanka Tourism Development Fund 2023.
House agrees.
Aye.
Item number 11 of today's order paper.
Honorable Deputy Speaker, I move the annual report of the National Livestock Development Board 2019.
House agrees.
Aye.
Item number 12 of today's order paper.
Honorable Deputy Speaker, I move the annual report of the Colombo Commercial Fertilizers Limited 2021 and 2022.
House agrees.
Aye.
Item number 13 of today's order paper.
Honorable Deputy Speaker, I move the annual report of the National Institute of Post-Harvest Management 2022.
House agrees.
Aye.
Item number 14 of today's order paper.
Honorable Deputy Speaker, I move the annual report of the National Paper Company Limited 2015 and 2016.
Item number 15 of House agrees.
Aye.
Item number 16 of today's order paper.
15.
Item number 15 of today's order paper.
Honorable Deputy Speaker, I move the annual report and accounts of the Mansai Salt Limited 2020 and 2021.
House agrees.
Aye.
Item number 16 of today's order paper.
Honorable Deputy Speaker, I move the annual report of the Sri Lanka Handicrafts Board 2022.
House agrees.
Aye.
Item number 17 of today's order paper.
Honorable Deputy Speaker, I move the annual report of the Industrial Development Board of Ceylon 2022.
House agrees.
Aye.
Item number 18 of today's order paper.
Honorable Deputy Speaker, I move the annual report of the National Crafts Council 2023.
House agrees.
Aye.
Item number 19 of today's order paper.
Honorable Deputy Speaker, I move the annual report of the Central Cultural Fund 2016.
House agrees.
Aye.